තව මේ ප්‍රශ්නය දිට්ඨ ධම්ම උපපජ්ජ වේදනීය වශයෙන් කර්ම විපාක දීමට කර්මය කරන අවස්ථාවේ ඇතිවන ජවන් සිත්වල ප්‍රබලත්වය හෝ අන්‍යමක් හේතු වෙනවාද කියලා මේ අහන්නේ. දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියනකොට දිට්ඨ ධම්ම වේදනීය අපිට දැනෙන මට්ටම ඒවා හුඟා කඩුයි. හැබැයි දිට්ඨ ධම්ම වේදනීය හැම හිතකම ක්‍රියාත්මක වෙන කොටසක් තියෙනවා. දැන් මේක හරි ගැඹුරු තැනක්. මේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් කියන එකක් ඇති වෙන්නේ ජවන් උපදවන ක්‍රමයක් තියෙනවා. මේ ජවන් උපදවන ක්‍රමයට ඔය චිත්ත වීති රැණක් තියෙනවා. පංචද්වාර ආවජන චිත්ත පංචද්වාර චිත්ත වීති මනෝද්වාර චිත්ත වීති කියලා දෙකක් තියෙනවා. මේකෙන් අපිට පරලෝ උප්පත්තියකට හේතු වෙන්නා වූ යම්කිසි ශක්තියක් ගොඩනැගෙනලා එක දෙයක් එක අරමුණක් මුල් කරගෙන රූප අරමුණක් ශබ්ද අරමුණක් ගන්ධ අරමුණක් ආදි වශයෙන් එකක් මුල් කරගෙන ඒකට අවශ්‍ය කියන පංචද්වාර චිත්ත වීති කියන චිත්තක්ෂණ 17ක චිත්ත වීතියක් ආරම්භ වෙලා ඒ චිත්ත වීති අවසාන වීමත් සමගම ඒකම මුල් කරගෙන ඒ අරමුණ පිළිගෙන මනෝද්වාර චිත්ත වීතියක් හට ගන්නවා. සම්පරිච්ඡේද මනෝද්වාර චිත්ත වීතියක් කියලා. ඒක තනිකර මනෝද්වාරයේ හට ගන්නවා. ඊට පස්සේ තව එකක් හට ගන්නවා. ඒකත් ගෙවිලා ගහමු. ඒකට වැඳිලා සම්තිර්ණ මනෝද්වාර චිත්ත වීතිය. හරිය ගැඹුරු එකක් අහන්නේ. තේරුම් ගන්න පුළුවන් ද මන්ද ටිකක් හරි ඇහෙනකොට ඇහෙන කවුද හරි තේරෙයි. ඊට පස්සේ තව එකක් එනවා. සම්පරිච්ඡේද සම්තිර්ණ වෝත්තපන කියලා එකක් එනවා. තව තියෙනවා. එතන ඇහැට ආපු චක්කුද්්වාරයේ මුල් කරගෙන හෝ සෝතද්්වාර ආදී මුල් කරගෙන හටගත් පංචාද්්වාර චිත්ත වීතියක් මනෝද්්වාර චිත්ත වීති දෙකක් පහු වෙලා තුන්වෙනි වොත්තපන කියන එකට ආවිච මනෝද්්වාර චිත්ත වීතියක් එනවා. අන්නේ වොත්තපන කියන මනෝද්්වාරයේ හටගන්නා වූ ජවන් වලින් තමයි මතු භවයකට හටගන්නා වූ ශක්තිය නිපදවන්නේ. සසල ගමනේ ජවන් සිත් නිපදවන්නේ. ඒක අති සූක්ෂම තැන. ඔතෙන් දෙනක මුලින් හටගත් ඒවා ඔක්කොම ප්‍රවෘත්ති විපාක. ඒ හටගත් අධ්‍යයයි විපාක වලට වැටෙනවා. අර ජවන් හිත් පහක් හට ගැනීමේදී ජවන් හිත් හතක් ගැන කියවෙනවා. ඒ හතෙන් පංචද්වාරයේ මුල් කරගෙන හටගත් ජවන් සිත් වලින් ඔන්න ඔය ක්‍රමයට මනෝද්වාර චිත්ත වීති තුනක් ගිහලා තුන්වෙනි මනෝද්වාර චිත්ත වීති තමයි බල ගැන්වෙන්නේ. මතු භවයක උප්පත්තියක් දෙන්න හේතු වෙන්නා වූ උප්පත්තියක් හෝ කර්මයකින් කර්ම වේගයෙන් හටගන්න චිත්ත බලයේ ජවන් වලින් හටගන්නේ ඉතින්දී. එතනින් මිහා තියෙන සියල්ලම මේ ලෝකෙ තිබෙන්නා වූ ලෞකික වශයෙන් විඳින්ද සිද්ධ වෙන නැහැ. මෙලෝක වශයෙන් විඳින්ද සිද්ධ වෙන. කර්ම විපාකයක් ඇද්ද? ඒ විපාක වලටයි ගෑන්නේ. ඔක හරි ගැඹුරු තැනක්. ඉතින් ඔක හුඟක් විග්‍රහ කරලා තියෙන අභිධර්ම පොත්වල හුඟක් ගැඹුරට තියෙන තැනකින් ඔක විග්‍රහ වෙන්නේ. ඉතින් ඒතකොට මේ හැම එකෙදිම දිට්ඨ ධම්ම වේදිනිය තමයි මුලින් හටගත්ත ඔක්කොම ටික. ඊට පස්සේ උපපජ්ජ වේදිනිය කියලා ඊළඟට යන කොටසක් තියෙනවා. ඒ ඔක්කොම වෙන්නේ අර හතර අවස්ථාවේ මෝරමු චිත්ත වීති. එක චිත්ත වීතිය හදාගත්තා වටින අනුබද්ධ ආධාරක චිත්ත වීති කිය. ඒක අනුබද්ධයි. ඇහැට රූපයක් පෙනෙනොත් ඒ රූප අරමුණ මුල් කරගෙන ඒ චක්කුද්්වාර කියන පංචද්වාරට අපි චිත්ත වීතිය චක්කුද්්වාර චිත්ත වීතිය පහළ වුණා නම් අනුබද්ධ ආධාරක චිත්ත වීති තුනක් යනවා ඒක අල්ලගෙන. තුන්වෙනි අනුබද්ධ ආධාරක චිත්ත වීති තමයි බල නැගෙන මේ ජවන් බලය හටගන්නේ. අන්න ඒක තමයි මතු භවයට යන ඉතුරු වෙන්නේ. ඊළඟ මිහායව මෙලෝ වශයෙන් විඳින්න සිද්ධෙන්නා වූ කර්ම වේගයන්ට හේතු වෙන්නේ. අති හියුම් තැනක් මේ අහන්නේ. ඉන් දිට්ඨ ධම්ම කියන්නේ එහෙමයි. උපපජ්ජ වේදනීය කියලා කියනවා. ඊළඟත් බැවිදී යම් කිසි ආකාරයෙන් කර්ම වේගයක් මේ පර දෙන්න හේතු වෙන කර්ම වේගී. ඒ කියන්නේ අර කියන හතර අනුබද්ධ ආධාරක චිත්ත වීති වලින් වොත්තපණේ මුල් කරගත්ත හතරවැනි චිත්ත වීති. ඒකේ හටගන්නේ ජවන් වල හත්වැනි ජවනේ. ඊළඟ උප්පත්තිය දෙවන්ට හේතු වෙන උපපජ්ජ වේදනියයි. පළවෙනි එකක් තියෙනවා නම් ඒකත් මෙලෝදී ගන්න කොටසට ඒකත් අයිති වෙන්නේ. ඕකේ මැද තියෙන ටික තියෙනවා. පහ, ජවන් පහ. අන්න ඒක අපරාපරිය වේදනිය කියලා සසරේ කල්ප ගානක් ගිහින් හරියෙන්න පුළුවන් කවදා හරි විපාකයක් විඳින්න. එතකන් ඒවා තැන්පත් වෙනා නාම ගෝත්‍රයත් එක්කලා. විදපු ඒවා හරි. විඳින්න අවස්ථාවක් නැති මානසිකත්වයේ සුද්ධ වෙච්ච කාලයක හරි. ඒ හරි අහෝසි වෙනවා. ඒවා ඉදිරියට විපාක දෙන්න ශක්තියක් නැහැ. එවටින අහෝසි කරුණ. ඉතින් මේ හරි ගැඹුරුයි. මේ ප්‍රශ්නේ ඇහුවට ඉතින් ධර්මයේ ගැන ටිකක් හරි දැනගෙන තෝරාගෙන තියුණා ඉතුරු හරියට නම් මේක ඇති. ඒ ටික තෝරාගත්ත කෙනාට අවිධර්ම චිත්ත වීති කාණ්ඩ ආදී ගැන අහලා තියලා හුඟක් තෝරාගත්ත කෙනෙක් ඉන්නවා නම් මේ කියන විග්‍රහය ඒ ඇයට නම් තෝරාගෙන විසඳ ගන්න පුළුවන්. ඊට මෙහා කාටවත් මේක තේරුම් ගන්න බෑ. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ නෑ නිවන් දකින්න. ඊට පස්සේ මෙහා පුළුවන්. මෙයා මේ වැඩිපුර ධර්මයේ පිළිබඳ අහන කරුණු. ධර්ම ප්‍රසාදයෙන් බුදුරන් වහන්සේගේ අනන්ත ඥානි සරියුත් හාමුදුරන්ගේ අනන්ත ශ්‍රාවක ඥානි චිත්ත ප්‍රසාදයෙන් දැක දැක සතුටු වෙවි විමර්ශනය කරන්න බුලන් මේ න්‍යාය ධර්ම හරියට තියෙන නිසා මේක නිකන් ආවට කියාර පිස්සුවෙන් දොරෝපියව නෙවෙයි මේක හොඳ න්‍යාය ධර්ම වලට අයිති මේවා ඒක කොතනකවත් මේ ධර්මයේ එක දිනකින් තව දිනක් පරස්පරතෙන් හොයන්න බෑ හරියට ගැළපීලා තියෙනවා විහාර ධර්මස්කන්ධයක් විග්‍රහ කරලා තියෙද්දි එහෙම හරි ලස්සනට යොදලා තියෙන ඉතින් ඒකෙන් තියෙනවා සර්වඥ තාඥානි කියන කොච්චර ගැඹුරු නුවණක්ද ඒක තෝරන ශ්‍රාවක ඥානි කියන්නේ බුදුරන් වහන්සේගේ දෙවැනි වෙන නුවණක් නිසා වෙන එකක් නෙමෙයි කාටවත් ලෝකේ සාමාන්‍ය කිරියොට නෑ කියලා දකින්න සරි සාමුදුරන්ගේ තිබෙන නුවණ ඉතින් එහෙම දකින්න පුළුවන් ධර්ම ප්‍රසාදයේ ඇති කරගන්න බුද්ධ ප්‍රසාදයේ සංඝ ප්‍රසාදයේ කියන ත්‍රිවිධ රත්නයේ ක්‍රෙහි ප්‍රසාදයේ හැටියෙන්ද හේතු වෙන්නා වූ කාරණා මේකින් ගත්ත හැකි ඒ වගේම ධර්ම රසයේ අප්‍රමාණයි දන්න තරමට ඉතින් එහෙම තේරුම් ගන්න පුළුවන් දෙයක් ඉතින් හරි ගැඹුරුයි ඉතින් ආහනේ මොකද අර්ථාවේ ඇතිවන ජවන් සිත්වල ප්‍රබලත්වයේ හෝ අන් යමක් හේතු වෙනවාද කියලා අහනවා මේ ස්වභාවයට මොකද ඉතින් ප්‍රබලත්වයක් ඇති වෙනවා යම් කිසි පාප කර්මයක් හෝ පුණ්‍ය කර්මයක් කිරීමට හේතු වෙන කාරණා තියෙනවා එකක් ඒ කරන බුද්ධිලයාගේ තිබෙන්නා වූ ඥාන සම්පවිත බව හෝ එහෙනම් අවිද්‍යා සහගත බව මේ කාරණා දෙකත් එක පැත්තකින් හේතු වෙන මේ කර්මයක් පුණ්‍ය කර්මයක් ප්‍රබල වෙන්න අවිද්‍යාවේ බලවත්කම තමයි පාප කර්මයක් ප්‍රබලවෙන්න බලපාන එක කාරණා තමන්ගේ පැත්තින් එතන ඒකේ ගෝචර කරන යම් කිසි වස්තුවක් තියෙනවා දාන වස්තුවක් හරි එවන හිංගියක් හිංසාවක් කරන්න ගත්ත වස්තුවක් හරි ඒ ගතදී ඒකෙත් බලදු බලභාවයක් තියෙනවා සාධාරණ අසාධාරණ දෙකක් තියෙනවා ඒකත් බලපානවා අර කියන කර්ම වේගයේ බලවත් වෙන්න අනික තමයි ඒකේ ගෝචර වෙන පුද්ගලයා වස්තුව පුද්ගලයා හෝ වස්තුව උතුම් නම් බුද්ධ ශාසනයටයි වස්තුවක් නම් ශාසනික උත්මයෙක් නම් ඒකත් මහා යහපත වෙන්න හෝ මහත් විනාශයට වෙන්න හෝ දෙකලම හේතු වෙනවා එබඳු උත්මයෙකුට අවිලක් වලොත් මහා විනාශයක් වෙනවා එබඳු උත්මයෙකුට යහපතක් වලොත් මහා යහපතක් වෙනවා ඔය කාරණා තුනක සම්බන්ධයෙන් තමයි පව් පැත්ත හරි පින් පැත්ත හරි බලවත් වෙන්නේ හෝ දුබල වෙන්නේ ඉන් දායකයා දාන වස්තුව ප්‍රතිග්‍රාහකයා ඒ වගේම පාප පැත්තට දායක වෙන කියලා නම් ඒ දායකයා පාප පැත්තේ අසාධර්මයේ කිරීමට ගත්ත වස්තුව ඒ වගේම ඒකින් අරගත්ත ඒකට ගෝචර වෙච්ච පුද්ගලයා ඒ දරුවම දෙන්න එයා පින්නේ යහපත් කෙනෙක් නම් එහෙම අර මෙදා කැලණි තිස්ස රජුරුවන් කාලේදී රාතන් වහන්සේ නම තෙල් කටාරේ මෙදා හිටන් මැරෙනකම් ඔක පුච්චපල්ල කියන දුන්න නීතිය දැන් දායකයා මහා මන්ද බුද්ධිකේ සෛනික කෝපකාරී කරුණු තේරුම් ගන්න බැරියගෙන රජුරුව වුණා කැලණි තිස්ස රජුරුවගේ එහෙම කෙනෙක් එතකොට ඒ දුක දෙන්න දුන්න නියෝගයත් එක්ක කරන් දුන්න වස්තුව තෙල් කටාරේ මේ දාලා සම්බල වරන්න එල්ලංග වැඩක් නේ ඒකසරි බිල් එක කරත් වැඩි අමාරුවන්නේ අනිසාර ඒකද ගත්ත උත්තමයා කවුද මේ බුද්ධගලයා ගෝතරජ බුද්ධගලයා මහරහතන් වහන්සේ නම හත් දවසක් තෙල් කටාරේ විතර හත් කළා බැරුවාම ඒත් මල්ලේ නමුත් හත ඇරියේ නෑ මේ නීතිය කොච්චර තුච්චයි නින්දති විදිහට කළාද පෑයක් පුච්චා කරන පෑයක් පුච්චන්න හදන පෑයෙන් පිච්චුන්නේ නැහැ නම් තෙල් ගොඩ ගොඩ ගාලා හිටන් නටද්දි උන්වහන්සේටවත් සිවුරකටවත් මුත් කරදරයක් නැතුව ඒකේ වැඩ ඉන්නවා දැක්කොත් ඔළුවක් මොලයක් කලන්දක් හරි මේ ಗುಣ මාත්‍රයක් තිබුණා නම් කෑ ගහගෙන ඇවිදලා ගොඩ ගන්නවා උන්වහන්සේ මොකද මේ පුදුමයි කියලා බලන්න මෙච්චර කදී පිච්චෙන්නේ හත් දවසක් ගිනි තියදීත් මේ තත්ත්වෙට පත් වෙන්නේ නැති එක දැකෙන්න පුළුවන්කම තිබුණාද ඒ රජුරවන්න පිරිසට පිරුණා පැයිලා මැරෙනවානේ මෙච්චර එකක් දැකලා හිටන් මේ තරම් උත්මේහිකට මම මොකද මේ කරන්නේ අපරාධී කියලා හිතෙනවානේ හිතුණාද කඳුලක්වත් එහෙම අන්න ඒකේ ස්වභාවය ඇති ඉතින් උන්වහන්සේ කර්ම වේගිය කන්තිපිර විදවල තියෙනකුත් ඒක ආධාර වුණා අර රජුරවන්න මහා පාපයක් කරගන්න ඒකමත් හේතු වුණා ආනන්දර පාප කර්මයක් මිසක් අවදාවත් රජුරවන්න ආයෙ ඉඳහම් වෙන්නේ නැහැ කපා කැනකම් අවීති අනහට මහනල කිඹිරින්නත් බැහැ ඒ කරපු කර්ම වේගෙ විඳින්න ඕනේ හැබැයි මිනිස්සු ස්වර්ගයට යවන්න හදනවා දෙව්ලෝට යවන්න හදනවා මේ හිත ඉඳන් නැති හින්දා කර්ම වේගයත් වෙච්ච එකවත් දකින්නේ නැහැ ඉතින් මරාට පස්සේ රජුරුව දැන් මෙලහට දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් විඳගෙන ඇති කුමාරිකාව පිරිවරාගෙන ගියට හිතාගෙන මේ හන් දෙනවා අපි රජුරෝ කොච්චර හොඳ කෙනෙක්ද කියලා බලගහම අටමහලරකේ දුක් විඳින තැන වල මෙතනින් ආයි මුකුනේ ආනන්ද පාප කර්මයක් කරගෙන ඉන්නේ ස්වභාවය ඒකයි ඉතින් ඊට පස්සේ මොකද උනේ අන්න දිත්ත සම මේක ආව එකක් ඒ ක්‍රම මහ මොහොත ගොඩ ගලන්න පටන් ගත්තා විහාර මහදේවිය මොදර වීගලේ තේකයි ඉතින් එහෙම කතාවක් තියෙන අපේ ඉතිහාස කතාවේ ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක් එතකොට ඒව සාන්නාර විදිහට දිත්ත සම වේදිනී වශයෙන් ක්‍රියාත්මක වෙච්ච කර්ම වේගේ මේ අද්භයම ක්‍රියාත්මක වුණ හැටි අර කර්මයේ බලවත් අති බලවත් ඉදිහිදයක් සිද්ධ වරු නිසා ඉතින් යුත්තේ සාධාරණත්වයේ දැනගත යුතු රජුරෝ අයිතියෙන් අසාධාරණයෙන් පිළිච්ච මහ නීචයි. ඒකට දුන්න දඬුවම ඒ වගේ මහා රෞද්‍රේකක්. ගෝචරෙච්ච උත්තමයා රහතන් වහන්සේ නම. හත් දවස් හතිසේ මේ ක්‍රියාවලිය නොනවත්වා ක්‍රියාත්මක කරලයි වැඩේ සිද්ධ කරගත්. උන්වහන්සේ අන්තිර අදිෂ්ඨානය අයින් කළාට පස්සේ උන්වහන්සේ මොහොතකින් අළු වෙලා ගියා. අදිෂ්ඨානය තමයි නැවතිලා හිටියේ. ඉතින් උන්වහන්සේ බැලුවා මොකද මේකට හේතුව? එහෙම වෙන්න බලනකොට කිරිහිකර මැස් උන්වහන්සේ පෙර කාලික මනුස්සයෙක් කියලා ඉන්න කාලේ කිරි උණු කරන වෙලාවක කිරිහිකර මැස්සෙක් වැටිලා. ඒ වැරිච්ච මැස්ස දඟලනවා බලාගෙන හිටිය අහකට අරන් දාන්න නැතුව. එහෙම කාල ගෑවා. ඒ මැස්ස තැඹිලා මළා. අන්නේ ජාති පුංචි පුංචි පාපයා තමයි මේ ලොකු වෙලා ඇවිදිනා මේ තරමට උන්වහන්සේ විඳින්න සිද්ධින අරිහත්ලපත් වෙලා. ඉතින් පාප කර්ම ගැන මෙහෙම මතක් වෙනකොට අපි මොනවා නොකරලද? ඉතින් අපි තව සැඳෙදිල්ල හොයන්න ඉියොත් මේ සසක අපිට හොඳින් ඉන්න එකක් හොයන්න මේ මේ පූජාවත් තියලා එහෙම අනේ මට මෙහෙම සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න ලැබුවා මේ පිටින් කිව්ව මොනතරම් මෝඩකමද? අරිහත්ලපත් උත්තමයන් වහන්සේටත් මැස්ස මරපු එකේ තිබිච්ච විවාහයේ පළ දෙනවනා. මොනවාද අනික් අය ගැන කියන්න තියෙන්නේ? අපි වැන්නි කතාවක් තියෙනවා එක්තරා හාමුදුරුවන්ට මොකද විශේෂයෙන්ම අරිහත්ත්වයටපත් වුණාම අන්තිමට ගෙවන්න තියෙනවා ගෙවන්නම සිද්ධ වෙන ඒවා තියෙනවා. මොකද වෙන කාලයක් නැහැ ගෙවන්න. ඒකෙන් ගියේ නැත්නම් එහෙම ඒක නිකම්ම ගෙවිල යන්න ඕන. ආය අහෝ තියෙන මිසක් ලබන්න බෑ. ඒකාන්තයේ වෙන්න තිබුණා නම් සිද්ධ වෙනවා ඒකට එහෙම දෙයක්. එක්තරා අවස්ථාවක එක බිසුන් වහන්සේ නමක් වැරදි චෝදනාවකට ලක් වෙලා වැරදි කරු වෙලා රජුරෝ උල තියන්න නියම කළා. ඊට පස්සේ උල තියන්න හදනවා හදනවා උල හිර වෙන්නේ. උල යන්නේ නැහැ. නමුත් මේක ඉදින් දඬුවම දෙන්න හදනවා. ඊට පස්සේ බලකහම මේකට හේතුවක් එහෙම තියනවාද කියලා උන්වහන්සේ දිවසර පේනවා. උන්වහන්සේ ළමයේ කියලා ඉන්න කලින් මැස්සේ කල්ලාගෙන. ඔය යම්කිසි ගස්කොලන් කපලා තිබුණා කොබෝලීලා කියන ගහක් කපලා දාලා තිබුණා. ඒ ගහ කපලා හිටන් දැම්මහම ඒකේ පොඩි පොඩි කෙදිරි ගහ උඩට තිබුණා. උල්ුල් වේය. මේ මැස්ස අල්ලගෙන පස්ස පැත්තෙන් ඒකේ උල තියලා බලා හිටියා. ටිකක් දුර උල ඇරලා. දැන් මැස්සර යන්න බෑ. මූ තඩු ගහනවා පස්ස පැත්ත අර උලේ ඇවිල්ලා. මේ මේ කර්ම විපාකේ තමයි මට මේ ඵල දෙන්න ඉන්නේ කියලා දැක්කා. දැකර මේ මිනිස්සු උල තියාගන්න බෑ. දැන් මේක විඳින්න තියෙනවා දැනගෙන. මාව උල තියන්න ඕන නම් කොබෝලීල ගහ කපලා උල් කරලා ඒකේ තියවල්ලා කිව්වා. මොකද මැස්සා උල තිබ්බේ කොබෝලීල කොටුවේ උලේ නිසා. ඒ ක්‍රමෙම ඕනෑ වුණා. ඉතින් උන්වහන්සේ කියනවා මාව උල තියන්න නම් ඕවා කරලා හරියන්නේ නැහැ. කොබෝලීල ගහ කපලා ඉඳන් ඒක උල කරලා ඒකේ තියවල්ලා. ඒතර පුළුවන් උල වස්සන්න පුළුවන්. ඉන් ඒ වෙන කරන්න දෙයක් නැහැ. කොබෝලීල ගහ කපලා උල හදලා කොබෝලීල උලේ වැස්සේ ඉවුවා. ඉතින් අගල් හයක් හතක් වස්සලා තියෙන එක දවසේ ඊට වස්ස නැහැ. දිගෙන් දිගේ වස්සවන්නේ. ඒ හයක් හතක් වැස්සේ ඉවර පස්සේ රජුරවන්ට තේරුණා දැනගන්න හම්බුණා මේ හාමුදුරුවෝ නිර්දෝෂයි. විධාර නියෝගේ ලිහිල් කරලා කිව්වා හාමුදුරුවෝ බේරන්න. උල තියන්න එපා. ඒතර අඟල් 6ක් විතර උල පස වැතෙන් ඇරලා ඉවරයි. අදිනවා අදිනවා ගැලවෙන්නේ. අර කර්මයේ බිය ඇති. ඊට පස්සේ මොකද කරන්නේ? අඟල් 6ක් විතර ඇතුළට ඉතුරු වෙන්න දීලා උල කකුවා. කපලා ගත්තා හැබැයි. උල ගලවන්න බැරුව ගියා. හාමුදුරුවෝ වෙන හේතුවකින් අපවත් වුණා. පිරුණම් පෑවා. පස වැතේ උල තියදී පිරුණම් පෑවා. අනේ කර්ම වල හැටි ඉතින් මේ වගේ අපේ කතා වල තියෙනවා විස්තර කරලා. ඉතින් දකින්න ඕනේ මෙහෙම දේවල් එක්ක අපි තවත් මේ සසරේ සැප හොයන්නේ. අනේ මට මෙහෙම ඉඳ ඇත්නම් අනේ මට මේ තත්ත්වයේ කෙනෙක් කියලා ඉඳ ඇත්නම් කොච්චර හොඳට හිතලා හිතනවා නම් යමින් ඒක කොයිතරම් මුලාවක්ද කියලා වැටහෙන්න ඕනේ. මො කවුරු වෙන්නද? කවුරුනොත් හරියයි මේ සසරේ කවුරු වෙලා සැනසෙන්නද? පව් වලින් නිදහස් වෙන්නද? එකක්වත් බෑ පොතන හිටියා. වැඩක් නැති ඉඳීමක් විතරයි. එය කොතනකවත් ඉන්නවා කියන බලාපොරොත්තුව තියාගන්න එපා කියලා වෙන්නකොට නිවන්ද හිත හිටිනවා. අනේ යථාර්ථය දැකලා පස්සේ මං කවුරු වෙන්නද? මට කවුරුවත් එලා වැඩක් නෑ. ඉතින් කොතනද ඉන්නේ? කවුතර ඉන්නේ? මගේ පැවැත්මත් එක තියෙන බලාපොරොත්තු නෑ. මට ඉන්න සරක් නැති නිසායි මං එහෙම කරන්නේ. එන සාන්තව ප්‍රණීතව නිවන හැරෙන්න වෙන එකක් නෑ. නිවන ඉන්න එකක් නෙවෙයි. අතරින් මිදී කියලා වරෙච්ච එකක්. අනේ නිවන්ද හිත විහිලා හිටන් නිවන් දකින්න කියලා උතරන් නිවන් දකින්න පුළුවා. ඔය ටික තේරුම් ගත්තා. ඒකයි තේරුම්.